කරුණ ලසන්තාල ගිවන් මෙත් ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ 78 වෙනි අයවැය සමාජ
15 මයික් එක තියෙන එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ 78 වෙනි අයවැය පිළිබඳව මේ විවාද කරන්නේ. ඉතින් මේ අයවැය 78ටම වඩා මං හිතන්නේ අයවැය ඉදිරිපත් කරන ලද මුදල් අමාත්‍යවරයා විදිහට රට ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක ආර්ථිකයේ භාණ්ඩාගාරයේ හිස් තිබුණු අවස්ථාවකදී ගොඩනගාගත්තු පසුබිමක් යටතේ තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ අයවැය තුලින් සමස්තයක් විදිහට වර්තමානයේ රටේ ජනතාවගේ ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුම් ලැබුණායි කියන තැන අපි හිතන්නේ නැහැ. නමුත් අතීතයත් එක්ක සංසන්දනය කිරීමේදී මං හිතන්නේ මෙවැනි අසීරුතාවයක් මැද්දේ මේ ඉදිරිපත් කරන අයවැය පිළිබඳව අපේ සතුට ප්‍රසාදය පළ කරන අතර, අතිගරු ජනාධිපතිතුමාට ඒ පිළිබඳව අපේ ස්තුතිය පළ කරන අතරම මේ අයවැය සම්මත කර ගැනීම සඳහාත්, මේ අයවැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහාත් මහජන නියෝජිතයෙක් විදිහටත්, රාජ ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු අපේ කාරක සභාව විදිහටත් අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය අපි ලබා දීමට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මුලින්ම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක කිරීමක් තමයි මේ පාර්ලිමේන්තුව තුළින් මේ දිනවලදී සිදු කරනු ලබන්නේ. අයවැය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම. ඒ වගේම මූල්‍ය වගකීම යටතේ මේ ප්‍රතිපාදන මුදල් වෙන් කරනවා වගේම මේ වෙන් කරන ලද මුදල් පිළිබඳව නිසි පලදායිතින් යුතුව මේ රට තුළ ක්‍රියාත්මක කළාද කියන වගකීමත් පැවරෙන්නේ අපිටයි. ඒ අනුව රාජ්‍ය ගිණුම්කාරක සභාවත් පොදු ව්‍යාපාර කාරක සභාවත් අලුතෙන් ඇති වී තිබෙන ඒ කාරක සභා ගණනාවකුත් මේ කාර්යභාරය අන් කිසිදු කලකටත් වඩා ඉතාමත් සාර්ථකව මේ වෙන විට සිදු කරමින් පවතිනවා. ඉතින් මේ නිසා ප්‍රථමයෙන්ම අපි මේ ගිණුම් කාරක සභාවේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නිර්දේශයන් පදනම් කරගෙන, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා පසුගිය දිනකදී ගිණුම් කාරක සභාවේ මේ රාජ්‍ය ආයතන ඇගීම් වැඩසටහන සහභාගී වූ අවස්ථාවේදී අද ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සැලකිල්ලටගෙන මෙවර 72, 73 සහ 75 කියන අයවැය යෝජනා තුනම මේ මූල්‍ය පාලනය, මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා යෝජනා විදිහට ඉදිරිපත් කර තිබීම පිළිබඳව අපි සතුට පළ කරමු. මේ වන විට අපේ රටේ මූල්‍ය පාලනයට පාදක වෙන්නේ විශේෂයෙන්ම මුදල් රෙගුලාසි. ඉතින් ඒ අනුව තමයි විශේෂයෙන්ම ජනතාවගේ මැසිවිල්ලක් තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවත් මේ කාරක සභත් මේ පිළිබඳව කතා කරනවා විතරයි මේ සම්බන්ධව කටයුතු කළ යුතු දෙයක් නැහැ කියන එක ඇත්ත. එම නිසා මූල්‍ය කළමනාකරණ පනතක් පිළිබඳව මේ අයවැය විවාදයේ යෝජනාවල සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අපි මොන ආකාරයෙන් කටයුතු කළත් රටේ රාජ්‍ය ආදායම පිළිබඳව විශේෂ ඉහළ ප්‍රමුඛතාවයකින් යුතුව ලබා දී යුතුව තිබෙනවා. ආදායම වැඩි කර ගැනීමේ ක්‍රම කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි විශේෂයෙන්ම තිබෙන බදු මට්ටම් බදු ප්‍රමාණයන් වැඩි කිරීම. එවගේම තමයි දැනට නොලැබෙන ආදායම ලබා ගැනීම. මේක තමයි පළවෙනියෙන්ම අපි අවධානය යොමු කළ යුතු වන්නේ. අපිට බදු මට්ටම් ඉහළ දාලා ආදායම වැඩි කර ගැනීම ලේසි කරුණක්. ඒක ජනතාවට අමාරුයි. ඒක රටේ සංවර්ධන ක්‍රියාවලියට ඒක උචිත වෙන්නේ නැහැ. ඉතින් එම නිසා අපි මේ දක්වා අපි නිහතමානීව අපි පිළිගත යුතුව තිබෙනවා මේ රටේ මුදල් ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් නීති රීති තිබුණත්, නමුත් අපි මේ කටයුත්ත හරියට අපි ඉටු කරලා නැහැ. එම නිසා මෙවර අයවැය තුලින් අපි අස්සමේන්තු කරලා තිබෙන්නේ බිලියන 4127යි. මේ 4127 සුරාබඳු දෙපාර්තමේන්තුවට බිලියන 232කුත් රේගුවට බිලියන 1533කුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 2024යි. එතකොට මුළු ආදායමෙන් 92%ක් විතර බිලියන 3789ක් උපය ගන්න සිද්ධ වෙන්නේ මේ ආයතන තුනට. ඉතුරු බිලියන 338ම තව ආයතන 35කින් තමයි හම්බ කරන්න බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. උපය ගන්න බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් එම නිසා අපි පාර්ලිමේන්තුවේත් අපි සියලුම දෙනාගේත් ඉහළම ප්‍රමුඛතාවයේ අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 90%ක් ලබා ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන මේ ආයතන තුනට අපි ලබා දිය යුතුව තිබෙනවා. අපි මේ වන විට මේ ආයතන තුන සම්බන්ධවම වැඩපිළිවෙල් ගණනාවක් ගිණුම් කාරක සභාව විදිහට යෝජනා කරලා තිබෙනවා. විශේෂම රේගුව ගත්තොත් රේගුව ආඥා පනතක් තිබෙන 1831 13 වතාවක් සංශෝධනය වෙලා තිබෙනවා. නමුත් සැලකිය යුතු සංශෝධන ප්‍රමාණයක් ලබන ජනවාරි මාසයේ වෙනකොට ගෙනීමට දැනට කටයුතු සිදු කරමින් පවතිනවා. මේවා වර්තමානයට අනුව සංශෝධනය විය යුතුයි. ඒ වගේම අනිත් කරුණ තමයි විශේෂම ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබෙන දේ තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් ව්‍යාපෘතිය සඳහා බිලියන 17ක් වියදම් කළත් මේ ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එම නිසා ඉතිහාසයේ රාජ්‍ය ආයතන සඳහා දවැන්ත යෝජනා ක්‍රියාත්මක කරලා ප්‍රතිපාදන වෙන් කළත් අද වෙන විටත් මං හිතන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක තිබෙනවා. එම නිසා අපි නීති රීති ගේනවා වගේම අපි විවිධ ආකාරයෙන් කටයුතු කරනවා වගේම ලෝකයේ අනිත් රටවල් වල වගේ අපේ රට තුළ මේ රාජ්‍ය ආයතන ඒකරාශීකරණ ලබන ආයතන තුනක් මේට සම්බන්ධ ආයතන 25ක් ඒකාබද්ධ දත්ත පද්ධතියක් කරහා මේ ක්‍රියාවලිය සිදු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඊ මෝටරින් ව්‍යාපෘතිය එක උදාහරණයක්. අපේ රටේ 2024 අපේක්ෂිත ආදායම බිලියන 4යි මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. ඒ වගේම මේ මෝටරත ආනයන ක්‍රියාවලිය තුළ විශාල වංචාවන් දූෂණයන් සිද්ධ වෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඉතින් මේක වළක්වා ගන්න තාක්ෂණයෙන් තොර පුළුවන්කමක් නැහැ. එම නිසා මේ සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ලබන වර්ෂ තුලදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි අපේ රටේ රාජ්‍ය ආදායමෙන් විශේෂයෙන්ම බිලියන 2024ක් බලාපොරොත්තු වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. මේක අපි සමාගම් විදිහට ගත්තොත් සමාගම් 80809ක් දැන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ සමාගම් 80809න් සමාගම් 650කින් විතර තමයි මේ බිලියන 2024න් බිලියන 1100කට ආසන්න මුදලක් බලාපොරොත්තු වෙන්නේ. ඉතුරු සමාගම් 80200න් තමයි ඉතුරු ප්‍රමාණය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අද වැට් ලියාපදිංචි වුණු ආයතන තිබෙන්නේ 13000යි ලංකාවෙම. ඉතින් එම නිසා මේ ප්‍රමාණය අද අපි කොහේ ගියත් අපේ බිලේ තිබෙනවා වැට් සඳහා 15%කට මෙච්චරයි කියලා. මේ ආදායම ව්‍යාපාරික ස්ථාන ලබා ගන්නවා. නමුත් ජනතාවගෙන් මේ මුදල් ආයතන ලබා ගත්තත් මේවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම් පිළිබඳව විශාල ප්‍රශ්න ගැටලු ගණනාවක් තිබෙනවා. එම නිසා මේ සඳහා විසඳුම් මේවා පරීක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ. එම නිසා අපි නවීන තාක්ෂණය හඳුන්වා දීමට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබෙන්නේ බෙන්න මේ අරමුණ මුදුන්පත් කරවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇතුව. අපි විශේෂයෙන්ම ගිණුම් කාරක සභාව විසින් ජනාධිපති ලේකම්තුමා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ඒ සභාපතිත්වයෙන් යුතු මේ ආයතන 25ක ආයතන ප්‍රධානීන්ගේ සැදුම් ලත් මේ තොරතුරු තාක්ෂණය මේ රාජ්‍ය ආයතන වලට හඳුන්වා දීම සඳහා
මිනිත්තු දෙකක කාලයක්
ක්‍රියාකාරී වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. විශේෂම අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඒක නායකත්වයේ අරගෙන මේ වන විට මං හිතන්නේ යම් යම් සාධනීය පියවර රාශියක් අරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපට 2024 අවුරුද්දේදී මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන මේ බිලියන 4127ක ආදායම නිවැරදිව ලබා ගැනීම වෙනුවෙන් මං හිතන්නේ විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තුව විදිහට අපටත් ඉටු කිරීමේ හැකියාවක් අපට තිබෙනවා. ඒ වගකීම අපි ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන්ම අපි ගිණුම් කාරක සභාව විදිහට මම ඇතුළු අපේ මන්ත්‍රීතුමාලා 31 දෙනාම ඉතාමත් කැපවීමකින් යුතුව අපි මේ ආයතන කැඳවමින් අපි ඒ කාර්යභාරය ඉටු කරන්න පාර්ලිමේන්තුව වෙනුවෙන් අපි උත්සාහ කරන්නේ මේ කාරක සභාව විසින් ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමේ ඒ අවශ්‍යතාවයක් සහ වගකීමක් තිබෙන නිසායි. තිබෙන නිසා අපි පාර්ලිමේන්තුව තුළ ඇවිල්ලා කතා කරනවා, උදේ ප්‍රශ්න අහනවා, ඒ වගේම ඒව හවස මාධ්‍ය යනවා. නමුත් මේ කාර්යභාරයට එහා ගිය වගකීමක් අපි කාරක සභාව තුළින් ඉටු කරනු ලබනවා. ඉතින් ඒ නිසා අපි මේ කාරක සභාව තුළින් ඒ වගකීම ඉටු කරනු ලබන්නේ මේ සියලුම 225 වෙනුවෙන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අද යෝජනා වෙලා තිබෙන අයවැය යථාර්ථයක් බවට පත් කිරීමේ ඒ මූල්‍ය වගකීම පැවරී තිබෙන්නේ අපට. ගිණුම් කාරක සභාවට ආයතන 840ක් තිබෙනවා. මේ 840 තුළ අපට ලැබිලා තිබෙන තොරතුරු අනුව විගණකාධිපතිවරයාට පුළුවන්කමක් නැහැ ආයතන 650කටම පැහැදිලි විගණන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ අපේ රටේ. මේක තමයි තිබෙන තත්ත්වේ. ඉතින් එතකොට රාජ්‍ය ආයතන 850කින් රාජ්‍ය ආයතන 650කටම විගණකාධිපතිවරයාට අදාළ වර්ෂයක තුළ පැහැදිලි මතයක් ඉදිරිපත් කරන්න බැරි ආයතන නම් තිබෙන්නේ ඒ ආයතනවල කාර්යභාරය සහ ඒ ආයතනවලට පැවරී තිබෙන වගකීම පිළිබඳව අපට අමුතුවෙන් අවබෝධ කරගන්න කරුණු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටේ තිබෙන රාජ්‍ය ආයතන 840 ආයතන 145ක් විතරයි විගණකාධිපතිවරයාට පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ පැහැදිලි මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් විගණනයක් කිරීම සඳහා අවශ්‍ය ආයතන තිබෙන්නේ. ඉතින් මේ නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රධාන වගකීමක් පැවරී තිබෙන්නේ අපිට. එම නිසා අපි ඒ වගකීම මනාව අවබෝධ කරගෙන පාර්ලිමේන්තුව තුළ පළවෙනි පැයේදී උදේ ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා, වාද විවාද වලට සම්බන්ධ වෙනවා, ඒක කළ යුතුයි. ඒ කරනවා වගේම මම හිතන්නේ අපි සැබෑ වගකීම අවබෝධ කරගෙන අපි ඉටු කිරීම මේ දක්වා අපි හරියට ඉටු වෙලා නොමැති බව අපි තේරුම් අරගෙන ඒ වගකීම ඉටු කිරීම තමයි මම හිතන්නේ අද රටක් විදිහටත් ජනතාව විදිහටත් මං හිතන්නේ අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනාම ඒ වගකීම අපි ඉටු කරමුයි කියන යෝජනාව කරමින් මා නිහඬ වෙනවා. ඉසුති.
ගරු චමින්ද විජේසිරි මහත්තයා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි, හිත 8 වෙනි අයවැලයකින් ඉදිරිපත් කළ 6 වෙනි දවසේ අදහස් ප්‍රකාශ කරන ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අයවැයන් වලට විවිධ අර්ථකථනයන් නම් දාලා තමන්ගේ අයවැය හොඳයි කියන්න, තමන්ගේ අයවැය සාර්ථකයි කියන්න ඉතිහාසයේ ඉඳලම ඒ රාජ්‍ය ආන්ත්‍රණය පාලනය කරන උදවිය කටයුතු කරා. මේ විප්ලවීය අයවැයක්. විප්ලවීය අයවැයක් කියන්නේ කවුද ගරු කතානායකතුමා? නියෝජක කතානායකතුමා. අපි ඒක පොඩ්ඩක් බලමු. දැන් මේක තමයි හොඳම එක. මේක තමයි මේ කාලීනව තියෙන අවස්ථාවේ හොඳම එක කියන කාරණේ කිව්වොත් අපි අහනවා.
ඕඩර් ප්ලේස් කරු වීරසමන වීරසිංහ මැතිතුමා මූලාසනයේ.
අපි අහනවා ගරු මුලසේ මන්ත්‍රීතුමනි, චන්ද්‍රිකා කුමාරතුංගයේ ජනාධිපතිව ඉන්න කාලවල අත උස්සපු ඒ ගෙනාපු අයවැය ලේකන හොඳ නැත්ද? මෙන්නත මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා ජනාධිපති ධූර කාලයේ දරපු ඒ ආණ්ඩු කාලේ ගෙනාපු අයවැය ලේකන හොඳ නැද්ද? අපි මෙහෙම අහන්නේ මේ පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා ජාස් පක්ෂයට සම්බන්ධ බහුතරයක් මේ ආණ්ඩුවේ ඉන්න නිසා. දැන් මේ අයවැය ලේකන විප්ලවීය අයවැය ලේකනයක් නම් දැන් මේ අයවැය ලේකන තමන්ගේ ජනාධිපතිවරු ඉන්න කාලේ ආණ්ඩු තියෙන කාලේ ගෙනාපු ඒ සියලු දේවල් වලට මොකද වුන් කියන්නේ? එනතන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාපු අයවැය ලේකනය. ඒවනම් වැඩක් වෙන්නේ නැහැයි කියලා අද රටේ නීතියත් ඔප්පු වෙලා තිබෙනවා. නැත්නම් මොල හතක් තිබුණ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉඳගෙන වතුරු බිබි ඒ ගෙනාපු අයවැය ලේකනය තමයි මේ රටේ ආර්ථිකය සංවර්ධනයේ දියුණුව තියෙන්නේ කියලා මහා උජාරුට අප්පුඩි ගහලා අද මුලසුනේ මන්ත්‍රීතුමනි රෙදි නැතුව ඇවිල්ලා කියනවා රනිල් තමයි වැඩ රනිල් තමයි මේක කරන්නේ කියලා. අපිත් එහෙම කිව්වා. යාපාල ආණ්ඩුවේ මේ ඇන්සාර් බලන්න ඒ ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ තුන් දෙනෙක්ගේ ආයවැය පරාජය කරාගල මුස්ලිම් මන්ත්‍රීතුමනි අපි. වැරදි නිසා. යාළුවනේ ගමන යන්න බැරි නිසා. ඒ විතරක් නෙමෙයි ඒ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අපි ඡන්දෙ ඉල්ලුවා. ඡන්දෙල්ලා ඒක පරාජය කරන්න අවශ්‍ය තැනට අපි වැඩේ ගෙනියන්න කටයුතු කරාගල උදේ වැඩේ සිද්ධ නොවුණා. නිසා අපිට මේ රටේ අනාගතය ගොඩ දාන්න යන්න හරි වැඩපිළිවෙල ගෙනියන්නේ කවුද? එතෙන්ට අපි උදව් වෙනවා මිසක් අපේ තනතුරු අපේ දරුවන්ගේ අනාගතය ඒව හදාගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි කරන්නේ නැහැ ගරු මුනිසිරි මන්ත්‍රීතුමනි. දැන් බලන්නකෝ තව කවුද මේ 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 රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳයි කියන්නේ ගමුක අපි වර්තමාන අගමැතිතුමා. අපි මැරිලා ඉපදුනේ නැහැනේ ගරු මුනිසිරි මන්ත්‍රීතුමනි. අපි එදා ආණ්ඩු පක්ෂයේ ඉන්න වෙලාවේ අගමැතිතුමා මේ ඉස්රායෙල් පිටු ඉඳන් කිව්වේ මහා බැංකු මොලකරු එයාගේ හොඳම යාළුවා දාලා දවාලේ මේ රට බංකොලොත් කරන්න හිරේ දානවා කියපු වර්තමාන අගමැතිතුමා කියනවානේ රනිල් මහත්තයා තමයි එකම ජගත එකම වීරයා කියලා. හැබැයි එයාට අමතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳයි කිව්වා, වැසිල් රාජපක්ෂ මහත්තයා හොඳයි කිව්වා, මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳයි කිව්වා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හොඳයි කිව්වා. වැයි සියලු දේ කොහොම වඩා හොඳයි කියනවා තමන්ට අද තනතුර ලැබිච්ච නිසා අගමැතිකම ලැබිච්ච නිසා ගරුමුළු ශ්‍රීමන්තීතුමනි. ඒ විතරක් නෙවෙයි සමහරු මහත්තයා හිරේ යනකම් හිට හිරේ දානකම් මට නිඳියන්නේ නැහැ කිව්වා මහින්දානන්ද අලුත් ගමේ මහත්තයා. දැන් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හැරෙන්න වෙන කවුරුත් නැහැ. සමහර හිටිය අපේ පැත්තේ ගරුමුළු ශ්‍රීමන්තීතුමනි රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාල ආණ්ඩුවේ දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ ඒ හොර ආණ්ඩුව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමෙන් අයින් කරයි කියලා පිරිත් කොටු ගහලා පිරිත් කියලා ඒ පිරිත් දේශනා වලින් මුදල් අරගෙන එහා පැත්තට ගිහලා දැන් ආයන අතරන් ලික්කුගේ මහත්ය ළඟට රයිල් කිසි මහත්ය හොඳයි. මේ ලැජ්ජ නැති වැඩනේ ගරුකතා නායකතුමනි. සමහර ඉන්නවා 2010 ඔය පරාදීවිච්ච වෙලාවේ කුලියා පිටිය පැත්තේ එක්සත් ජාතික පාක්ෂික ව්‍යාපාර වෙන ඔය වෙ තියෙන කුකුල් කොටු වලට පැනලා කුකුළු මරාගෙන කාලා දේශපාලන පලි ගැනීමේදී දැන් අද කියන රයිල් කිසි මහත්ය හොඳයි කිය. මේ අපි පිළිගන්නේද කියන්නේ? දැන් යාළට අවස්ථාවෙන් අවස්ථාවට වෙලාවෙන් වෙලාවට මේවා කියනකොට මේ රටේ ජනතාව මෝඩයෝ කියලා හිතන්න එපයි කියන කාරණේ අපි කියන මුළු ශ්‍රේමන් කීතුව. ඒ වගේම මේ අයවැයේ තියෙන ලොකුම විජ්ජුම්බරය ලොකුම පින්තූරය ලොකුම විහිළුව තමයි මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන. එතකොට මේ විප්ලවීය අයවැය හදන්නේ අයවැය ඇතුලේ තියෙන මේ නාගරික නිවාසවල ඉන්න නිවාස හිමියන්ට 15,000 නිවාස දෙන එක ඔප්පු දෙනවයි කියන එක මං අහන ගාල මුනුසරි මන්ත්‍රීතුමනි අයවැය යෝජනාවකින්ම මේ අයවැය සම්මත කියෙම්මද මේ ගෙවල් ලබා දීමේ නීති අනුකූලභාවය වෙන්නේ නැහනේ. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමාට අද පුළුවන් තීන්දුවක් අරන් ගෙවල් ටික දෙන්න. අද පුළුවන් තීන්දුවක් අරන් ගෙවල් ටික දෙන්න කිය මේ 15,000. එහෙනම් මේ අයවැය ලේකනේ තියෙන ලොකුම බොරුව ටොපිය මොකද්ද මේ? අයවැය ලේකනේට දාලා ජනාධිපතිට අයවැයට දාව නැතත් කරන්න පුළුවන් යෝජනාව. ඒක අද කරන්න පුළුවන්. ඒක හෙට කරන්න පුළුවන්. ඒ නිසා මේ අයවැය ලේකනේ හැමෝම ඇවිල්ලා කියනවා නම් ගෙවල් දෙනවා ඔප්පු දෙනවා ඒක තමයි මේ විප්ලවය කියලා ඒක hina වෙන්න ඕනි කොතනින්ද? ඒක ජනාධිපතිවරයාගේ අයිතියක් ජනාධිපතිවරයා සතු තියෙන වගකීමක් යුතුකමක්. ඒක මේ අයවැය ලේකනේ කරන්න ඕනි නෑ මුළු ශ්‍රේමන්තිතුමනි. මම දැක කට කැඩෙනකම් කියනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඇමතිවරු මේ බලන්න කවුරුත් කරාද? කාටත් කරන්න පුළුවන් වුණාද? වර්තමාන රනිල් වික්‍රමසිංහ මහත්තයා කරනවායි කියලා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අයවැය ලේකනකොට මුනිසිරි මන්ත්‍රීතුමා වාලට තමයි වැඩිම සල්ලි වෙන් කරේ මාතරට. මාතර ලොකු ලෙන්ගතුකමක් තියෙනවා. හිතවත්කමක් තියෙනවා. මට ආසනය මතක නැහැ. ඒ ආසනයට තමයි වැඩිම සල්ලි දාන්නේ. ඔබතුමා සාක්කි දරයි. දැන් ඉතින් කොළඹට දාන්න වෙනවා. එදා මාතරට දාපු ඔය හිතවතා යාළුවා මිත්‍රයා අද කොළඹින් ඡන්ද ඉල්ලන්නේ. එහෙනම් එයාගේ ඡන්ද පදනම හදන්න එයාගේ ඡන්ද ටික වැඩි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ මහත්තයා අයවැය ලේකනේට දාලා කියනවා නම් ඒක තමයි විප්ලවය වෙනස කියලා. ඒක තමයි ලොකුම හිනාව ලොකුම බොරුව කියන කාරණේ කියන කරු කතා මුනිසිරි මන්ත්‍රීතුමනි. මේ රටේ ආණ්ඩු නිර්මාණය වීම සඳහා දේශපාලන පක්ෂ භාවිතා කරම ලොකුම වරුව තමයි හොරු අල්ලනවායි කියලා. අපිට බලය දෙන්න අපි හොරු අල්ලලා අඩුවන් දෙනවායි කියනවා. හැබැයි හොරු කියනවා පුළුවන් නම් දඬුවම් දෙන්නේ කියලා. ඇයි හොරු දන්නවා අපි කොතේ හොරගම් කරලා ඊළඟට බලය ගන්න ඉන්න එක බලය ගත්තට පස්සේ උන් හොරා ගන්නවා අපිට දඬුවම් දෙන්නේ නැහැයි කියලා. එන නිසා තමයි අපි සමගි ජන බලවේගය හදලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයේ දරලා මේ හොරුන්ට අවශ්‍ය දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙල හදන තැනට අපි හිටගත්තේ කරු මුලසනේ මන්ත්‍රීතුමා. අපි සතුට වෙනවාද? තවත් තිබුණා දේශපාලන ප්‍රතිපක්තියක් හොරුන් එක්ක ඉන්නවා හොරුන්ට ජයග්‍රහණය කරන්න උදව් කරනවා, හොරුන්ව දිනවනවා, හොරකම් කරන විදිය දන්නවා, හොරකම් කරන ප්‍රමාණය පිළිබඳව දන්නවා, ෆයිල් එකක් හදනවා. ඒක පෙන්න පෙන්න හොරුන්ගෙන් හොරා ගන්න දේශපාලන සංස්කෘතිය. මෙන්න මේ දෙක තුන රටේ ජනතාව අන්ධ වෙලා ඉන්නේ. ඉසයි අන්ධ විච්ච ජනතාව අපි ඇහැරෙන්න පෙන්වා දෙන එක කාරණයක් තමයි සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවක් නැති වුණත් බලය නොදුන්නත් ඔහු පෙන්වා දුන්නා හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් නීතිය හදනවා කියලා සමගි නීතිජ සංගමේ හරහා දාපු මුල්ක මිනිස් අයිතිවාසිකම් පෙස්සමෙන් අද ඔප්පුවලා තිබෙනවා. මේ පෞගේ වකවානු තුළ මෙයාවැෑ ලේකන දාලා ඒ විද්‍යාවන් දාලා රටේ ජනතාවගේ සම්පත් සූරාකාලා විනාශ කරලා රටබොංගලොත් කරේ කවුද? ඒ උදවිය රටේ ශේෂාධිකරණයෙන් තීන්දුවක් දීලා තිබෙනවා ගරු මුල්සේමාන්තිතුමනි. දැන් තේරුම් ගන්න මේ රටේ පාක්ෂිකයන්ට රටේ පුරවැසියට දේශපාල සංස්කෘතිය තිබුණේ අපි බලයට ආවම හොරු අල්ලනවා. හැබැයි බලයට ඇවිල්ලා හොරකම් කරනවා මිසක් හොරුත් එක්ක ඉන්නවා මිසක් හොරු එල්ලුවේ නෑ මුල්සේමාන්තිතුමනි. එදාද සජිත් ප්‍රේමදාස මහත්තයා මේ විපක්ෂයේ ඉඳගෙන පෙන්වා දුන්නේ මේ රට හදන්න පුළුවන් තැන අවශ්‍ය ඒ හොරුන්ට දඬුවම් දෙන වැඩපිළිවෙල. අපිට යම් යම් චෝදනා එනවා අපි දැක්කා. අපි ආවම බලා ගන්න. ඒව නැති වුණේ ඇයි? එදා හැම තුනේ නැහැ. දින්නට පස්සේ ඔයාලගේ වැඩක් ඔයාලා කරගන්න, අපේ වැඩක් අපි කරගන්නම් කියන කාරණේ තමයි හිටියේ. ඉතින් අද ඒකනේ වෙන්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මේක ගත්තේ නැත්තේ ඇයි කියලා කවුරු අහනවා නම් එමයි කියනවා නම් උත්තරේ දීලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට දුන්නා නම් ඔක්කොම ඉරේ. තව ඉන්නවා හිරේ දාන්න ඕනි උදවිය. අපි ෆයිල් ඇදලා ෆයිල් පෙන්න පෙන්න හිටියේ නැහැ අපේ නායකයා. ඒ ෆයිල් එක ඩීල් දෙන්නේ නැහැ, ගණදෙනු කරේ නැහැ. කෙලින්ම මේ හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් ඒ කෂේරකාව ඉඳගෙන කොයි පැත්තෙදියත් ඔව් හොරෙක් කියන කාරණේ තහවුරු කරා උසාවියට කියලා. දැන් අපි අභියෝග කරන වර්තමාන ජනාධිපතිවරයාට මෙරට බංකොලොත් කරලා ඒ රට විනාශ කරපෝ උදවිය මේ රටේ ජනතාව බලාගෙන ඉන්න උන් දඬුවම් ලැබෙනකන් ඒක දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙල හදනවාද කියලා නෑ. ඒක කල් මරණ වැඩපිළිවෙල තමයි තියෙන්නේ කරු උන්සනේ මන්ත්‍රීතුමේ. අද හොරකම නැතර වෙලා නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තා තාම හොරකම සිද්ධ වෙනවා. සියලු අමාත්‍යාංශ තුල ගත්තත් හොරකම සිද්ධ වෙනවා. ක්‍රිකට් ක්‍රීඩා ක්‍රිකට් අමාත්‍යාංශය දැන් අමාත්‍යවරයම පෙන්වා දීලා තිබුණා මහා දැවැන්ත හොරකමක්. මඳක කරු මොනසරේ මන්ත්‍රීතුමනි, මේ මහා දැවැන්ත හොරකම් හමුවේ මේ රටේ ජනතාව තවත් බංකොලොත් භාවයට යනවා. හොරු ටික ඉන්නවා, හොරු ටික ආරක්ෂාලා දෙනවා, හොරුන්ට දඬුවම් නැහැ. හොරු බලාගෙන ඉන්න රට හැදෙන ගන්න නැවත හොරා ගන්න. මේ ආර්ථිකයේ හැදුනත් මේ ආර්ථිකයේ පිළිබඳව තිබෙන විශ්වාසය කොයිද? හොරු ඉන්නකම් හොරු කූඩු වල දානකම් කියන කාලේ පිළිබඳව ප්‍රශ්න දින කරමු සෑම. මම පෙන්නන්නම් අලුත් හොරකමක්. මෙන්න මේක අල්ලනවා නම් බොහොම හොඳයි. කරු මොනසරේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 2009 අංක 14 දරන අම්බුලාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථාන ජෛව විද්‍යත්‍ය පනත මේක අරමුදලක්. මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මේක දැන් විගණනය කළ තින කරු මුලසේ මන්ත්‍රීතුමනි. මේක ඇවිල්ලා ආගමික මධ්‍යස්ථානය. මතක තියාගන්න මුලසේ මේ ආගමික මධ්‍යස්ථානය. මේකේ වෙලා තියෙන වංචාටික මම කියන්නම් අල්ලන්න පුළුවන් නම්. මේ තියෙන විගණන දෙපාර්තමේන්තුවේ විගණනය කරපු එක 20/21 වර්ෂයේ සඳහා විගණනය කරපු එක කෝටි 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000, මනුසරේ මන්ත්‍රීතුමනි මේ 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 විගණන විමසුම අනුගරු මනුසරේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ ඉතාමත් වැදගත් කාරණේ තමයි මනුසරේ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාටම කතා කරන්න හදන්නේ විශේෂයෙන්ම මේ මේ විගණන විමසුමේ විවිධ කාරණා පිළිබඳව ගත්ත මනුසරේ මන්ත්‍රීතුමනි මේ විගණන විමසුමේ පළවෙනි පිටුවේ දෙක එක අයටද ගත්තොත් 95,25,575 මේ මොකද්ද ටිකට් ගහලා තියෙනවා ඒ ටිකට් ගන්න මේකට ඇතුල් වෙන්න ඒ ඇතුල් වෙන ටිකට් පොතේ ඒ නිකුතුවන් වල එකතුව ගත්තම 95,25,575 හැබැයි ගරු මුණාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේවා විගණනාධිපතිතුමා විගණනය කරනකොට මේ සියල්ල උච්චාදවල විනාශ කරලා තියෙනවා ගරු මුණාසනේ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම විවිධ තව විනාඩි දෙකක් දෙනවා විධිමත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමෙන් තොරව අරමුදල සතුව වාහන දෙකක් රාජ්‍ය තක්සේරුවේ පෞද්ගලික තක්සේරුව මත රුපියල් මිලියන 7.5කට ඉක්ුත් වාසියේදී බාහිර පුද්ගලයන් වෙත විකුණා දැමලා තියෙනවා. මේ බලන්න කවුරු මොනසනේ මන්ත්‍රීතුමනි මේ කෝටි 17යි ගානක මුදලක් බෞද්ධ මධ්‍යස්ථානයක් හැදියට හදලා ඒ බෞද්ධ මධ්‍යස්ථානය නමින් තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් කටයුතු කරනවා නම් මේවා දැක මේවා දැන මේවා බලාගෙන ඉන්නවා නම් කාටද මේවා කියන්නේ මේ බෞද්ධ මධ්‍යස්ථානයක් බෞද්ධ මධ්‍යස්ථාන ගරු මූලසනේ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි මුදල් රෙගුලාසි 137 ගේ මුදල් රෙගුලාසි ප්‍රකාරව ගෙවීම අනුමත නොකර වවුචර් 52ක් 54,93,696ක ආගිය අතක් දැන් විගණම මේ මහනකට පිළිතුරු සපයා නොමැත මේකේ පිළිතුරු සපයන්න බෑ ගරු මූලසනේ මන්ත්‍රීතුමනි ඉෂා මේ අපි අහනවා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගෙන් හිටපු අග්‍රාමාත්‍යවරේ කැටියට හිටපු ඒ අගමැතිතුමාගේ යටතේ නිර්මාණය කරපු මේ අරමුදල අනුව කටයුතු කරලා මේ විනාශ කරපු මුදල් වලට කවුද වගේ කියන්නේ? ගරු මූලසනේ මන්ත්‍රීතුමනි. දැන් බලන්න මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා 2009. ඒ සම්මත වීම හරහා මේ අරමුදල් 2009 ඉඳන් නෙමෙයි ගරු මූලසනේ මන්ත්‍රීතුමනි අපි දැන් මේ කියන්නේ 2021 දක්වා කෝටි ගාණක් මේ විනාශ වෙලා තියෙන්නේ. මේක විගණ දෙපාර්තමේන්තුව හොයාගෙන තියෙන්නේ. ගරු මූලසනේ මන්ත්‍රී මෙන්න මේකේ ඉතා වැදගත් කාරණේ තමයි මේ 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 පනත සම්මත වුණාට පස්සේ මේකේ තියෙනවා විශේෂ කාරණා නිර්මාතෘවරයාගේ අනුප්‍රාප්තිය. ඒ කියන්නේ දැන් මේක අයිති පුද්ගලයා මියදුනාට පස්සේ මේක අයිති වෙන්නේ කාටද කියලා. මම හොයලා බැලුවා කවුද මේ කියලා. මේ නිර්මාතෘ මේගේ අවස්ථාවේදී නිර්මාතෘවගේ පුතා වෙන තැනැත්තා නිර්මාතෘගේ ධූරයට අනුප්‍රාප්තිය විය යුත්තේය. මේ කවුද? මේ රටේ තමයි පුත්‍ර රත්නේ. ඒතකොට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වරප්‍රසාද පාවිච්චි කරලා සමහර වෙනුවෙන් පෙනී හිටලා තමන් මොකද්ද මේ කරන්නේ? මම මේ පෞද්ගලිකව මඩ ගහනවා නෙවෙයි. මේ තියෙන්නේ විගණ දෙපාර්තමේන්තුවකින් ඔප්පු වෙච්ච හොරගම කෝටි 17ක. අම්බලුවාව පන්සල, අම්බලුවාව ජයවිද්‍යත්ත ඒ මධ්‍යස්ථානයේ කෝටි 17ක්. අද මේ වෙනකොට ආගියතක් නෑ, හොයාගන්න විදියක් නෑ, විගණයට ඔප්පු වෙලා නෑ. හැබැයි ටයිකෝට් ගහගෙන ඇවිල්ලා අරගෙන කරලා තියෙන පන්සලෙන් හොරාගන එක, ආගිය මධ්‍යස්ථානයේ හොරාගන එක. ඒෂා මේවට උත්තර දෙන්න ඕනි. මෙන්න මේ හොරකම් වංචා සියල්ල වසා ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රකවරණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳයි කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොඳයි කියන්නේ වෙන කාරණයක් නිසා නෙවෙයි. මෙයාලා හොරකම් කරන්න, මෙයාලගේ හොරන් වලට දඬුවම් ලැබෙන්නේ නැති නිසා. ඒ වගේ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොඳයි කියනවා ඇරෙන්න මේ ආර්ථිකය ගොඩ ගන්න, මේ රට හදන්න අවශ්‍ය වැඩපිළිවෙල කරන්නේ නෑ මුළුසිරි මන්ත්‍රීතුමනි. මොකක්ද ආර්ථිකය ඇදිලා තියෙන්නේ? ඔබ ගන්න, ඔබට ලැබෙන වැටුප, ඔබට තියෙන ආදායම ඔබ කලමනාකරණය කළා ඇති. මේ පාර්ලිමේන්තුවේ සේවකයෝ ගන්න පඩි වැඩිවීමක් වෙලා නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. ඒකත් බොරුවක්. ඔය කිව්වට වෙන්නේ නැහැ. අප්‍රේල් මාසේ එන්නේ ඡන්දයක්. ඒ ඡන්දෙ දින්නට පස්සේ වෙන කාරණයක්. කලමුරුසේ මන්ත්‍රීතුමනි, ඔබගේ ආර්ථිකය, ඔබේ වැටුප, ඔබේ සල්ලි ටික ඔබ කලමනාකරණය කළා තිබෙනවා. ඔබ ගමන් බිමන් යන්නේ නැහැ, කනබොන්නේ නැහැ. ඔබේ ඒ සියලු දේවල් කැප කරලා ඒ සියලු දේවල් හරහා ඔබ ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව රටාව හැඩගැහිලා තිනවා මැරෙන්න තුන් පවුලත් එක්ක. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කරාද? ඒක මේ ආණ්ඩුව කරාද? එයාලා කියනවා. එයාලට ඒක කියන්න පුළුවන්. ඇයි ජනතාව දැන් පෝලිං වලට යන්නේ නැහැ කියන්නේ? ඇයි පෝලිං වලට යන්න බෑ? ගියොත් ඒ පෝලිං වලට ගිහිලා තියෙන මිලට ගත්තොත් මාසෙ ජීවත් වෙන්න බෑ මුළුසනේ මන්ත්‍රීතුමනි. එහෙනම් මාසෙ ජීවත් වෙන්න පුළුවන් විදියට හැඩගැහිම මේ කිසිම ආණ්ඩුවක් ජනාධිපතිවරයා කරපු කාර්යය නෙමේ. තමන් තමන්ට ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙල හැදලා තියෙන මේක තමයි යථාර්ථය. මේක තමයි ප්‍රායෝගිකභාවය. ඒ නිසා මෙන්න මේ ප්‍රායෝගිකභාවය හඳුනාගෙන සෙල්ලම් කරන්න එපා, විහිළු කරන්න එපා. අපි ජනාධිපතිවගේ අවසානයෙන් ඉල්ලන්නේ මේ රට බංගලොත් කරපු ඒ සියලු දේ හොයලා දීලා තියෙනවා විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔවුන්ට නිර්පාක්ෂිකව අවශ්‍ය දඬුවම දෙන්න කශේරුකාව තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව අපි විවරමින් ඉන්නවා. බොහොමත් සිසු විකාර
ස්ථಿತಿ ගරු තේනක විධාන ගමගේ මැතිතුම අපතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
බොහොමත් ස්තුති මුල අසරණ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්බන්ධයෙන් එම විවාදයේදී අදහස් ප්‍රකාශ කරන අවස්ථාව ලබා දීම ගැන මම අගය කරනවා. බෞද්ධ දර්ශනය පෙරදරි කරගෙන සමාජ වටපිටාවක් තිබෙන ශ්‍රී ලංකාවක් තුළ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමේදී ගරු ජනාධිපතිතුමා බුද්ධ දේශනා ආශ්‍රමෙන් කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරා. සමජීවී කතා යනුවෙන් බුදුන් වහන්සේ අය සහ වැය සමාන අයුරින් සකස් කරන ජීවත්ව යුතු බවට දේශනය කර තිබුණා. දේශනයේ ණය ලබාගත් යුත්තේ ආයෝජනයේ මිස පරිභෝජනයේ නොවන බවද පෙන්වා දී තිබෙනවා. දේශනාව නැවත ශ්‍රී ලංකාවට අපාට සීපත් කරමින් දෙමින් අයවැය ලේඛනයේ ඉදිරිපත් කළා. 22 වසරේ මැද භාගයේ වන විට ලංකාවේ පැවති තත්ත්වය පිළිබඳ සීපත් කළා. ඒ වගේම 22 සිට මේ වන දක්වනතෙක් ශ්‍රී ලංකාව සෑම කෙනෙක්ම කරන ලද කැපකිරීම සීපත් කළා. විවිධ බාධක දුෂ්කරතා මැද විවිධ විවිධ ක්‍රමයේ සැලසුම් කර දිවාරය නොබලා රජයට වැඩ කරන්න සිදු වුණා. රාජ්‍ය නිලධාරීන් වේශ මහන්සියල කැප වෙලා වැඩ කළා. විශේෂයෙන් මේ රටේ පොදු ජනතාව කැපකිරීම කළා. රට අහපසු ඇද දමන්නට විවිධ පාර්ශ්වයන් කටයුතු කළත් රජයත් රාජ්‍ය නිලධාරීනුත් පොදු මහජනතාවත් සියලු කැපකිරීම් ඔස්සේ රජයේ යම් ස්ථාවරයකට ගෙනීමට හැකිවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ආර්ථික සම්බන්ධයෙන් යහපත් නැති වුණත් සසදා බලන විට එදාට වඩා අද යහපත් බව ප්‍රකාශ කළා. එය අපි හැමදෙනාම දැනගන්න සත්‍යයක්. වර්තමාන ආර්ථිකය පූර්ණ වශයෙන් සුව කරන්න නම් දීර්ඝ කාලීන හා තිරසාර පියවරක් ගත යුතු කාලාවට පැමිණිලා සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අප ආ ගමන් මඟ නිවැරදි නිසාත් අපේ සැලසුම් උපයාමාර්ග නිවැරදි නිසාත් අපට පියවරෙන් පියවර මේ දුෂ්කරතා විදදරාගෙන ගමන් කරන්න වේවි. මෙවැනි ආර්ථික පසුබිමක් ඉඳගෙන අපි ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. සෑම මාසකටම රාජ්‍ය අංශ වැටුප සඳහා රුපියල් බිලියන 93කුත් අස්වැසුම ඖෂධ විශ්‍රාම වැටුප සඳහා රුපියල් බිලියන 30කුත් ණය කොලීකේවීම සඳහා රුපියල් බිලියන 220කුත් අයවැය ලේඛනයේ අනුව පැහැදිලි වෙනවා. 23 වසරේ මුල් වකවානුවේ සිට මාසික වියදම රුපියල් බිලියන 383ක් වැයවන විට ආදායම ලෙස උපයලා තිබෙන රුපියල් බිලියන 215ක් පමණි. රුපියල් බිලියන 160ක හිඟයක් මාසපතා පවත්වන බව අයවැය ලේඛන වලින් ප්‍රකාශ වෙනවා. අපි ඉලක්ක කළ වාර්ෂික රාජ්‍ය ආදායම එලෙසම උපයා ගැනීමට පවතින බාධා අයවැය ලේඛනයෙන් මගින් පෙන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ඇතිකිරීමටත් පිණිස නව ක්‍රමයක් පදනම් කරමින් පෞගේ වසර තුළදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් ඔස්සේ අප ක්‍රමක්‍රමයෙන් ආර්ථික ගැටලු ජයගනිමින් ඉන්නවා. දැන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් නැහැ. 30% දක්වා ඉහළ ගිහින් තිබුණු පොලිය අනුපාත 15% දක්වා පහළ වැටි තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව ලැබෙනවා. වගාවට පොහොර ටික ලැබෙනවා. 2023 වසරේදී මුල් භාගයේදී ප්‍රාථමික අතිරිත්‍යක් ලබා ගත්තා. 22 වසරේ 70%ක් වෙලා තිබුණු උද්දමන 1.5% දක්වා අඩු වෙලා තිබුණා. විදේශ විනිමය සංචිතය ඇමරිකාන් ඩොලර් බිලියන 3.5% දක්වා ඉහළ ගියා. විදේශ රටවල විශ්වාසය යළි තහවුරු වුණා. මෙම තත්ත්වයේ හේතුවෙන් කැපකිරීම කළ ජනතාවට සහන සලසන්න රජය කටයුතු කරනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය සැලකිය යුතු සහන සියල්ලම සලසන්න පියවර ගත්ත අයවැය යෝජනා ලෙස ඒවා ප්‍රකාශයට පත් වුණා. රාජ සේවකයන්ගේ වැටුප සහනයක් ලෙස ජීවන වියදම තීමනා රුපියල් 7800 සිට රුපියල් 17800 දක්වා රුපියල් 10000කින් වැඩි කිරීමට කටයුතු කරා. 2022 වසරේදී 23 අයවැය ප්‍රකාශයට පත් කරන විදිහදී රාජ්‍ය සේවකයන් වැටුප වැඩි වීම 2024 ලේඛනය මගින් ඉටු සිදු කර බවට ඉඟියක් තිබුණා. අපහසුතා මැද්දේ 24 වසරේ සදා රුපියල් 10000ක ජීවන වියදම දීමටත් එකතු කිරීමට රාජ්‍ය සේවකයන් ලබා දුන්නු සහනයක් ලෙස සැලකෙනවා. රාජ්‍ය සේවකයන් වගේම විශ්‍රාමිකයන්ට ජීවන වියදම් දීමනා රුපියල් 2500කින් වැඩි කිරීමට කටයුතු කිරීමද අගය කළ යුතු වෙනවා. දිගු කාලයක් රාජ්‍ය සේවකයන් ලෙස සේවය කළද විශ්‍රාමිකයන්ට ආර්ථික අපහසුතාවලට කුඩා පරිමාණයෙන් හෝ සහනයක් ලබා දීමට හැකියීම ගැන සතුටු වෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය සමගම සලකා බලන විට රාජ්‍ය සේවකයන් වගේම විශ්‍රාමිකයන්ටද දෙන මෙම සහනය අගය කළ යුතු බව ප්‍රකාශ කරනවා. සේවක වැටුප ගැන අයවැය ලේඛනයේ සාකච්ඡා කරන අරතුරදී විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ දුරබැහැර රාජකාරී කටයුතු සඳහාත් යනේන අවස්ථාවලදී ගෙවනු ලබන ගමන් වියදම් දීමනාව වැඩි කිරීම යෝජනා කළ තිබෙනවා. ආහාර නමාතැන් දීමනාවක් ලෙස ගෙවීම තීරණය කරන ලද එම දීමනාව පොලිස් නිලධාරීන් සදා ලබා දුන් සහනයක් ලෙස අගය කරනවා. එවැගේම රාජ්‍ය සේවකයන්ගේ 24 ජනවාරි පළවෙනිදා සිට නැවතත් ආපදා ණය ලබා දීමට ආරම්භ වෙනවා. ඒ ණය මුදලින් සේවකයන්ගේ ආපදාව සඳහාම ලබා දෙන ණයක් ලෙස ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධාන ලෙස ආයතන ප්‍රධානීන්ගේ කටයුතු කරන්න කියලා අපි හිල්ලීම් කරනවා. අස්සසුම සමාජ ප්‍රතිවිරාපින් සඳහා මෙවර කරන ලද මුදල 2024 වසරේ රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ දමා තිබෙනවා. පෙර වසර වලට වඩා 3 ගුණයකින් වඩා මුදලක් වෙන් කර තිබෙනවා. හදිසි ආපදාව හේතුවෙන් පවුල් ආදායම උපයාදන උපදමන්නත් මේ යම් හේතුවෙන් ආදායම් උපදාගෙන අනතුරුව ලක්වීම හේතුවෙන් රැකිය අහිමි වීම හේතුවෙන් වැනි කරුණු මත අසාධාරණයට පත්වන පවුල්වලටද සහනයක් සැලසෙන පරිදි අස්වැසුම රැසටානේ මාස 6කට වරක් සමාලෝචනය කිරීමට කටයුතු කරන ලද යෝජනාව අගය කරනවා. ඒ වගේම මේ වන විට යම් අසාධාරණයක් සිදු වූ බව වාර්තා වූ පවුල්වලටද සාධාරණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ආබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාසිකව ගෙව රුපියල් 5000ක දීමන රුපියල් 7500ක දක්වා ඉහළ දැම් කරන ලද යෝජනා වගේ කරනවා. වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල දරන පීඩාව මම පෞද්ගලිකව දන්නවා. ඒ වගේම ඒ අයට උගින්සන සහනය සහනයක් වෙනවා. වැඩිහිටි පුරවැසියන්ට ගෙවන ලද රුපියල් 2000ක දීමන මෙවර ආයවැය තුලින් රුපියල් 3000 දක්වා වැඩි කිරීමද අගය කරනවා. සංවර්ධන කටයුතු වලින් මෙවර ආයවැය මුදල් වෙන්වන යෝජනා අතරින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙන්වන මුදල ගැන අපගේ අවධානය යොමු වෙනවා. පෞගේ දශකයක පමණ කාලයක් තුල තිස්සේ පියවරෙන් පියවර සංවර්ධනය කළ ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීමට පෞගේ අවුරුදු දෙක තුනක කාලයක් අඩාල වුණා. ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කරන්නේ 2024 රුපියල් බිලියන 10ක් වෙන් වෙනවා. ඒ අනුව ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය තුලින් මාර්ග පද්ධති මනා තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. මාර්ග ගැන කතා කරන විට දිගු කාලයක් තිස්සේ නතර වී තිබුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු අවසන් කරන්න පියවර ගැනීම සතුටු වෙනවා. කඩපත මීරිගම කොටස චීන සමාගමත් සමගත් කුරුණෑගල ගලගෙදර කොටස ජපාන සමාගමත් සමග එක්ව නිම කිරීමට දරන උත්සාහය ගැන අපි සතුටු වෙනවා. මෙම විවිධ වැඩසටහන් මේ වැඩසටහන් යටතේ නාගරික ප්‍රදේශවල ඉදිකළ නිවාස රාශියක් පවතිනවා. මේ වන විට එම නිවාසවල කුලී පදනම යටතේ පදිංචි වූ අඩුපාඩුම් ලාභීන්ගෙන් ගාස්තු අය කිරීම අත්හිටවා ඔවුන්ට එම නිවාසවල අයිතිය ලබා දෙන කටයුතු කිරීම පිළිබඳ යෝජනාව කාලෝචිත බව ප්‍රකාශ කරන්න ඕනි. 2024 වසරේ පවුල් 50,000කට නිවාස අයිතිය ලබා දීමට ඉලක්කගත කර තිබෙනවා. මේ රටේ ඉඩම් හා නිවාස අයිතිය හිමි පවුල් සංඛ්‍යාව ජනගහනයෙන් 70% දක්වා වර්ධනය වෙනවා. කිරීමට යෝජනා වී තිබෙනවා. රජයේ ඒ සඳහා අනුගමනය කරන වැඩසටහන් තුලින් එයට ළඟාවීමට හැකි බව ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන් මෙම ආයවැය යෝජනාව මගින් වතුකරේ ජීවත් වන අපේ වැවිලි ප්‍රජාවගේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කිරීම දිගු කාලීන වැඩසටහන ආරම්භ කිරීමක් ලෙස සලකනවා. අපේ ගැන අරමුණු ඉලක්ක ළඟා කරගෙන කටයුතු කරන්න ඕනේ. දීර්ඝ කාලයක් තිස්සේ වතුවල සේවය කරන පවුල්වලට හොඳ නිවසක් ලබා දිය යුතු බව ඉල්ලීම් ඉදිරිපත් වුවද නමුත් ඉදිකළ නිවාස ප්‍රමාණය ඉල්ලුමට අනුව ඉතා අඩු ප්‍රමාණයක් බව වුණා. ඒ නිසා 24 ආරම්භය වන විට ඉලක්ක ළඟා වීමට හැකිවන පරිදි නිවාස ඉදිකිරීම සංවර්ධන ඇතිකිරීමට කටයුතු කරන්න ඕනේ. 1973 ඉඳලා ආරම්භ වෙච්ච විමධ්‍යගත වැඩසටහන පහුගිය අවුරුදු දෙක තුලදී අපිට ලැබුණේ නැහැ. නමුත් මෙවර අයවැය තුලින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සඳහා මුදල් ප්‍රතිපාදනය වෙන් කළ දීම කටයුතු කිරීම මන්ත්‍රීවරුන් සඳහා ලැබෙන හොඳ යෝජනාවක් කියලා අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනවල මන්ත්‍රීවරුනි බණ්ඩාර ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා තවත් මිලියන 2500ක් වෙන් කර දීම තුලින් ඒ තුලින් ව්‍යාපෘති කටයුතු කඩිනම් කරවා තිබෙනවා. ඒ පිළිබඳ නිෂ්පාදන කටයුතු නියුතු ගොවීන් වෙළඳුන් හා පාරිභෝගිකයන් සෑම දෙනාටම සතුටු වෙනවා. මෙම මධ්‍යස්ථාන සකස් කිරීම හේතුවෙන් නිෂ්පාදනය තව තවත් වර්ධනයක් වෙන බව උනන්දු වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටතේ රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායක යටතේ ක්‍රියාත්මක කිරීමට ස්ටේෂන් ප්ලාසා වැඩසටහන යටතේ බණ්ඩාර දුම්රිය ස්ථානය කෙරෙහිද අවධානය පළ කරන මෙන් ගරු ගරු මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ යෝජනා ක්ෂේත්‍රයේ තව යෝජනා කලාපයක් පිහිටීමද මහියංගන ප්‍රදේශ කෙරෙහිද ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2024 වසරේ තුල රුපියල් බිලියන 1000ක් වෙන්ගේ ව්‍යාපෘති ප්‍රතිලාභයෙන් හේතුවෙන් මේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ගණනාවකට ලැබෙනවා. අවුරුදු 10ක් පුරාට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති පළමු වසර සිට අවසන් වසර දක්වා දිගු කාලීන සැලසුම අනුව පළමු වසර තුනදී සඳහා කෙටි කාලීන සැලසුමක් සකස් කළ යුතු බව කියවෙනවා. ඒ සැලසුම අනුව කටයුතු කරන කටයුතු කරලා අරමුණු ජයගමු කිය යෝජනා කරනවා. වදුල්ල මහරෝල සඳහා හෘද පෙනහළු පුනර්ජීවනයක් ඒකකයක් පිහිටීමට ඌව පලාතර කරන ලද සේවාවක් වෙනවා. ඌව පලාතේ කිසිදු රෝහලක මෙවැනි පාසුමක් නැහැ. මෙතෙක් කල් රෝගීන්ට මානවර හෝ වෙනත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලද යාමට සිදු වුණා. ඒක මහත් දුෂ්කර තත්ත්වයක් බව මේ තත්ත්වය තුළින් වලක්වා ගන්න රෝගීන්ට ඌව පලාතේ තුල පිහිටීමේ රෝහල රාධිකා මන්ත්‍රීතුමා විනාඩි දෙකක් දෙනවා. ඒකකයක් පුරාදී පිහිටුවම් කරන ලද යෝජනාවක් සීපත් කිරීමට ලැබෙනවා. ඒ ඌව පලාතේ ජීවත් වන ජනතාවට ලැබුණු සනසිල්ලක් අස්වැසිල්ලක් වෙනවා. ඒ වගේම කුඩා වැව් ප්‍රසංස්කරණ හා වලතල් වගකීම් ගොවි මහතුන් කමිටුවට පැවරීම් කරන යෝජනාව ගැනද අපි අවධානය පළ කළ යුතු වෙනවා. ඒ වැඩසටහනක වගා කරන ගොවීන්ට තීරණය ගැනීමට අවස්ථාවක් සැලසීමද ඒ ගොවීන්ගේ දායකත්වය දීලා ඒ වැඩසටහන හදලා නඩත්තු කටයුතු කර ගන්නට පෞද්ගලික අංශ යම් කටයුතුවලදී සම්බන්ධ වෙන අවස්ථාවලදී අධීක්ෂණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමද යුතු වෙනවා. ගරු මූලාසනර මන්ත්‍රීතුමනි, මොරාන ජලාශය ඉදිකිරීම ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 175,170ක මුදලක් පිරිමිලා තියෙනවා. ඒ ඉදිරි වැඩ කටයුතු නිම කිරීම සඳහා ඒ වගේම වගා බිම් සංවර්ධනය, ඇල මාර්ග සංවර්ධනය සහ අත්පත් කරගත් ඉඩම් වලට වන්දි ගෙවීම ආදී කටයුතු වලට තවදුරටත් කරගෙන යන්න නියමිතව සඳහා ඒ ප්‍රතිපාදන රැකගැනීම පිළිබඳ සතුටු වෙනවා. උතුරු නගරයේ නැවත පදිංචි කිරීම වැඩසටහන සඳහා රුපියල් බිලියන 2000ක් අයවැය ලේඛනය වෙන් කර තිබෙනවා. ඒ වගේම නිවාස වැඩසටහන කරිනම් නිම කිරීම සඳහා නිවාස නොමැති ඉතිරි පවුල් වල අයට අවශ්‍ය වන සහන සැලසීමට අතිරේකව තවත් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර දීම මේ යෝජනා කර තිබෙනවා. මෙම කටයුතු අප අමාත්‍යංශ මගින් සිදු කරන බව ප්‍රකාශ කරන්න කැමැති. වසර 3ක් තුල පියවරෙන් පියවර 3කින් නිම කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් පළමු වසර සඳහා ප්‍රතිපාදනයක් වෙලා තිබෙනවා. ඒ අරමුණු සාර්ථක කර ගන්න අපි කටයුතු කරනවා. පළාත් සභාවල ප්‍රධානව අයවැය අදාළ කරුණු සම්බන්ධ වගකීම් යුතු අයට පත් කිරීම, පළාත් තුල ලබන ආදායම 50% පුනරාවර්තන වියදම් ලෙස යෙදවීම,
කාලය අවසන්
ආදායම් ප්‍රාග්ධනයක් ලෙස යෙදවීම, පළාත් සභා මගින් අපනයන කර්මාන්ත සංවර්ධන කිරීමත් හැර කරුණ ගැනීම වගේ මගේ කොටසේ තව ලේක ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. මුරාසින්දු මන්ත්‍රීතුමේ ඒක හැන්සක් ගත කරන මෙන් ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලමි. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ඩිලාන් පෙරරා මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ මම සහභාගී වෙන වසර වතින් ගත්තොත් 29 වෙනි වසර අයවැය කතාව කරනවා. අයවැය හැටියට ගත්තොත් මම හිතන්නේ අයවැය 31ක් විතර කතා කරපු සමහර වර්ෂවල මැතිවරණ වර්ෂ නිසා අයවැය එකක් නෙමෙයි දෙකක් තිබුණා. මම හිතන්නේ මේ අයවැය හැටියට ගත්තොත් 31 වෙනි අයවැය කතාව වෙන්නට ඕනේ. නැවත හැරී බැලුවම ඒ අයවැය බොහොමයක් දියා ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, නටමු නටමුකුත් නැහැ. සාරාංශ කරලා කිව්වොත් ඒ අයවැය වලින් කරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කාලය සහ කරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති ධූරයේ පළවෙනි අවුරුදු දෙක ඇරෙනකොට ඒ හැම අයවැයකම මුදල් ලැබුණ නිසා ජනාධිපතිතුමා වුණේ එක්කෙනෙක්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වේවා, මහින්ද රාජපක්ෂ මැතිතුමා වේවා, දැන් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ වේවා, ජනාධිපතිකම සහ මුදල් ලැබීම දෙකම දරුව එක්කෙනෙක්. ඒ කියන්නේ රටේ විධායකය සහ මුදල් බලය තියෙනා වූ පාර්ලිමේන්තුව තුලත් අපේ රටේ සිස්ටම් එක අනුව ඇමතිතුමාත් විධායක කොටස. ඒ නිසා මුදල් පාලනයටත් විධායකය විසින්ම හවුලිමක්ම මේ දකින්න. මේ අර්බුදයේ කොටසක් තමයි ඒ ක්‍රමවේදය. රටේ ජනාධිපතිතුමා මුදල් ඇමතිකම කිරීම කියන කාරණයම අර්බුදයේ කොටසක්. එකම හේතුව නෙවෙයි අර්බුදයේ කොටසක්. ඊළඟට ඒ ජනාධිපතිවරුන්ගෙන් ඡන්දයෙන්පත් නොවිත්ත ජනාධිපතිවරයෙක් මුදල් ඇමතිකමක් තියාගෙන කතා කරන මගේ දෙවනි අයවැය. දැන් ගරු සභාපතිතුමනි, මේ අයවැය දිහා බැලුවම අපිට පේනවා මූලික වශයෙන්ම අයවැයක් කියලා කියන්නේ රටේ ඊළඟ අවුරුද්දේ ආර්ථික සැලැස්ම පිළිබඳව මුදල් වෙන් කරන ක්‍රමවේදය සහ ඒ මුදල් වෙන් කිරීම පිළිබඳව කරන ලබන පුරෝකථනවල ප්‍රායෝගික භාවය මත එක සාර්ථක කර ගැනීම කියන කාරණය. ගොඩාක් උදාහරණ මේ සුමානෙතුළුම එක එක කතිකයන් දැක්වා. දැන් 2023 ගත්තොත් වර්තමාන ජනාධිපතිතුමා ඡන්දයෙන් පැරදිලා පාර්ලිමේන්තුව විසින් පත් කරපු ජනාධිපතිතුමා 2023 අයවැයේදී කිව්වේ මේ අවුරුද්දේ ආදායම් බදු වලින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3408යි කියලා. මේ සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒ ආදායම රුපියල් බිලියන 2110යි. 169යි. ඒ කියන්නේ ඒ අපේක්ෂිත ආදායම ලැබුණේ මේ මාස දෙකේ. අපිට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. අපේක්ෂිත ආදායම අඩු ගානේ 175ක් පහු කරයි කියලා. එතකොට වැරදි පුරෝකථන, වැරදි ඉලක්ක මත කරන ඉලක්කම් විජ්ජාව තවදුරටත් සිද්ධ වෙනවා කියන කාරණය තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟට ජනාධිපතිතුමා දිගින් දිගටම කියනවා මේ ක්‍රමය තමයි හරි ක්‍රමය. එතුමා කියනවා දිගටම මේ එතුමා මේ මේ අනුගමනය කරන මේ ආර්ථික ක්‍රමවේදය තමයි නිවැරදි ක්‍රමය. අපේ රට අද තියෙන්නේ ගරු සභාපතිතුමනි ආර්ථික අර්බුදයක. මේ ආර්ථික අර්බුදයට හේතුව ණය. පිටරටින් ලබා ගත්ත ණය, දේශීය බැංකුවෙන් ලබා ගත්ත ණය. දැන් මේ අයවැය තුල එතුමා යෝජනා කරන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්නත් ණයම තමයි. ආර්ථික අර්බුදයට හේතුව ණය, ඒකට පිළියමක් දන් ණයම තමයි. ඒකම ඒ ණය වලට අමතරව අඩු ගානේ අපිට පෙන්වන නම් මේ අයවැය තුල ණය හැරෙනකොට මෙන්න මේවා තමයි අපේ ආදායම් මාර්ග කියලා අපිට යම් විදියකට විශ්වාසයක් කියන්න තිබුණා. ඒ ණය ගන්නවත් එක්කම ආදායම් මාර්ග හදන්න උත්සාහයක් තියෙනවා කියලා. එහෙම ආදායම් මාර්ග ගැනීම හදන්න උත්සාහයක් පේන්නේ නැහැ. ඒ හින්දා මේ අයවැයක් නෙමෙයි ණයවැයක්. මේකේ අය නැහැ, තියෙන ණය පමණයි. වැය තියෙනවා, වැයත් වැඩි වෙලා ගිය වෘතර වඩා. ඒ හින්දා අය නැති, වැය වැඩි වෙච්ච ණය පමණක් තියෙන ණයවැයක් හිතේ තමයි මේක අපිට හඳුනන්න පුළුවන්. විවිධ ආකාරයේ කතන්දර එතුමා කිව්වා ඇවිල්ලා. අපේ රටේ අපි දන්නවා අපි බහුතරයක් දෙනා අදහන්නේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනයේ හීනයාන මහායාන කියලා කොටස් එකක් අපි අහලා තියෙනවා. බෞද්ධ සාහිත්‍ය කියවනකොට අපේ රටේ බෞද්ධ දර්ශනාවෙන් පස්සේ හීනයාන බෞද්ධ දර්ශන තුනත් මේ මෙසියම් නිකායේ මල්වත්ත සහ අස්ගිරිය කියන පාර්ශව තියෙනවා, රාමඤ්ඤ නිකායේ තියෙනවා, අමරපුර නිකායේ තියෙනවා. හැබැයි මේ කිසි මහායාන හීනයාන ධර්මයේ තුල වුණත් කිසිම නිකායක බෞද්ධ දර්ශනය විකෘති කරලා කතා කරන්නේ නැහැ මේ විදිහට. මේ ජනතුමා සම්පූර්ණ බෞද්ධ දර්ශනයේ තියෙන සූත්‍ර එතුමාට ඕන විදිහට අර්ථ නිරූපණය කරමින් බෞද්ධ දර්ශනය දේශපාලනය සඳහා විකුණා කරමින් අලෙවි කරමින් කටයුතු කරන බව අපි දැක්කේ. බෞද්ධ දර්ශනයේ තියෙන බොහෝ සූත්‍ර විවිධ විදියට විකෘති කරමින් අර්ථ නිරූපණය කිරීම හරහා. ඒ නිසා අර අපේ රටේ තියෙන දැන් තියෙන නිකායන් අමතරව විකුණනසිංහ නිකාය ජනාධිපතිතුමාගේ ප්‍රධාන පරමාර්ථය. එතුණ විකුණනසිංහ නිකායකුත් අලුතෙන් හඳුන්වා දෙන්න එතුමා උත්සාහ කරනවාද කියලා මට පේනවා. බෞද්ධ දර්ශන විකෘති කරමි. අපේ රට තුල මේ තියෙන ප්‍රශ්නේදී වැඩියෙන් බලන්න ඕනේ අපි කුමක් දිහාද? පාරවල් හදන එක, ඒ වගේම එයාපෝට් හදන එක වඩා බලන්න පරිභෝජනය සඳහා ජනතාවට තියෙන ප්‍රශ්නවල පිළිතුරු හොයන්න. ජනතාව අද වේල් තුනක අප වේල් දෙක කන්නේ. වේල් දෙක අප එක වේලයි කන්නේ. එහෙනම් පරිභෝජනය කෙරෙහි ජනතාවගේ පරිභෝජන රටාව කෙරෙහි පරිභෝජනය කෙරෙහි ජනතාවට එදා වේල හම්බ කරගන්න හම්බ කරගෙන ආහාර ටික මිලදී ගන්න බෙහෙත් ටික මිලදී ගන්න ඒ කාරණාවලට අවධානය යොමු කිරීම තමයි කළ යුතුවති වුණේ. නමුත් එතුමා කරලාම නැත්තේ ඒක. එතුමා දිගින් දිගටම ආවේ දෙතුන් පාරක්ම කිව්වා මේ එතුමා අනුගමනය කරන ලිබරල් මේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියම හරි කියලා. හැබැයි ලෝක බැංකු වාර්තා මොනවද කියන්නේ? ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් අප්ඩේට් 2023 කියන රිපෝට් එකේ තියෙන්නේ 2022 අපේ ආර්ථිකය 7.8% සංකෝචනය වුණා. 2023 පළවෙනි මාස 2.9% තව වැඩි ප්‍රමාණයකින් ආර්ථික සංකෝචනය වුණා කියලා. ඒ ලෝක බැංකු වාර්තාවේ තියෙනවා අපේ රටේ කර්මාන්තංශය, සුළු කර්මාන්තංශය, ඉදිකිරීමංශය, කෘෂිකර්මාන්තංශය සියල්ලම කඩා වැටිලා. මේ ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොට අපේ රටේ දුප්පතුන් 130යි. දැන් 170යි. ඉතින් එහෙනම් මේ විදික්‍රමේ හරි වෙන්නේ කොහොමද? ඒ ලෝක බැංකු වාර්තාවේම තියෙනවා අවසානයේ අවසාන නිගමනය ශ්‍රී ලංකා is not in the recovery path and Sri Lanka's chances of recovery is very very narrow. මේ ආර්ථික අරුබුදයෙන් ගොඩේම සඳහා ශ්‍රී ලංකාව අරන් යනව මේ වැඩපිළිවෙල තුළ අපට ගොඩේනට තියෙන අවස්ථාව ඉතාම පටුයි කියන එක තමයි ලෝක බැංකු වාර්තාවලින් කියන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවලින් කියන්නේ ඒකම තමයි. ඒ නිසා එතුමාගේ මේ වැඩපිළිවෙල මේ එතුමාගේ මේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ එතුමා මොනමර තර්ක දැම්මත් ආර්ථික විද්‍යාවෙන් පැත්තෙන් බැලුවත් වෙනත් විද්‍යාත්මක පදනම් වලින් බැලුවත් දත්තමත පදනම් වලින් බැලුවත් ලෝකයේ තියෙන විවිධ ආර්ථික දර්ශන වලින් බැලුවත් මේ ආර්ථික ක්‍රමවේදය සාර්ථක වෙලා නැහැ කියන කාරණය. දැන් මෙතන සමහර මන්ත්‍රීවරු තර්ක කරනවා 2022 අගෝස්තු මාසේ උද්ධමන 79.2% දැන් 104 ඒ නිසා වැඩේ හරි කියලා. හැබැයි ලෝක බැංකුවම කියනවා මේ උද්ධමන අඩු වෙලා තිබෙන්නේ ආර්ථිකයේ තියෙන සක්‍රීයභාවය හරහා ලබා ගත්තා වූ ජයග්‍රහණ මත නෙවෙයි. ආර්ථික සංකෝචනය කරලා ඉල්ලුම නැති නිසා ඔක්කොම වහලා දාලා ඉල්ලුමක් නැහැ. ඒ නිසා ඒකේ උද්ධමනය අඩු වුණා කියන ජයග්‍රහණයක් නෙවෙයි. දැන් උද්ධමනය අඩු වෙනකොට ජනතාවට එයින් සහනයක් තිබෙනවා නම් එහෙනම් ජනතාවගේ ද්‍රවශීලතාවය ඒ කියන්නේ මේ මොකද ක්‍රය ශක්තිය මිලදී ගන්න හැකියාව වැඩි වෙනට ඕනේ. නමුත් ජනතාවගේ මිලදී හැකියාව අඩු වෙලා ඒ කියන්නේ වේල් දෙකම එක එක වේල ගන්න. ඒ නිසා උද්ධමනය කියන මේ අංකයේ මේ තනි ලක්ෂණ ඇවිල්ලා තිබෙන්නේ ආර්ථිකයේ සාර්ථකභාවය නිසා නෙවෙයි ආර්ථිකය වහලා දාලා සංකෝචනය වෙන ඉල්ලුමක් නැති හින්දා. දිගටම අපිට හැරෙන්න කියනවා ගෑස් පොලිම නැහැ. ගෑස් පොලිම නැහැ. හැබැයි ගෑස් ගන්න සල්ලි නැහැ. පෙට්‍රල් පොලිම නැහැ. හැබැයි පෙට්‍රල් පොලිම ගන්න සල්ලි නැහැ. පෙට්‍රල් නිතර සල්ලි නැහැ. පොලිම අඩු වෙලා තියෙන්නේ සල්ලි නැති හින්දා. පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙලා, ඉල්ලුම අඩු වෙලා. ඒ හින්දා පොලිම අඩු වුණ පමණින් වැඩේ ජයග්‍රහණයක් නැහැ. ඇයි? මිනිසුන්ට ගන්න සල්ලි නැහැ. මිනිසුන්ට ගෑස් ගන්න සල්ලි නැහැ. මිනිසුන්ට පෙට්‍රල් ගන්න සල්ලි නැහැ. ඒ නිසා පොලිම අඩු වුණායි කියලා කියන්නේ ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි. මොකද මිනිසුන්ට සල්ලි නැහැ කියන කාරණේ හංගලා තමයි ඒ කාරණේ කියන්නේ. ඊළඟට සභාපතිතුමනි,
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
අවසන් කරමු. මේ රටේ මේ අයවැයම ජනාධිපතිතුමා කියනවා ණය සහ වාරික ගෙවන 50%ක් යනවා ආදායම. තව 15%ක් යනවා වැටුප් ගෙවන්න. ඒ කියන්නේ 65%ක් යනවා ණය සහ වැටුප් ගෙවන්න. 35% ඉතුරු බෙහෙත් ටික ගන්න, ආහාර ටික ගේන්න, පොහොර ටික ගේන්න, ඉන්ධන ගේන්න ඔක්කොම දින 35%යි. ඒ 35% තියාගෙන තමයි හිඟුරක්ගොඩ ආශ්‍රයන්තර කොටුකොල හදන්නේ. මට තේරෙන්නේ නැහැ මේ 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 35% කි මුදල් වලට කොහොමද ආශ්‍රයන්තර කොටුකොල හදනවා කියන කාරණා මතු කරන්නේ කියලා. ඔය ඔප්පු දෙන ඒවා ඊළඟට ගෙවල් දෙන ඒවා අර කවුද මන්ත්‍රීතුමෙක් කිව්වා වගේ ඒවා අයවැලගෙන දාන්න ඕනේ නෙවෙයි ඒවා නිකන් මේ අයවැලගෙන දාලා තිබෙන මේ ඊළඟ ඡන්දය වර්ෂයේ දිහා බලන්න කියලා අපිට හිතෙන්නේ. ඊළඟට දැන් මේ වෙලාවේ සමහර දේවල් දැන් උදාහරණයක් දැන් මේ පරිවැරීම ගන්න රාජ්‍යයේ පරිවැරීම ගත්තොත් කර සභාපතිතුමනි ඒකත් ප්‍රෝඩාවක් නේ. මේ පරිවැඩිවීම තුල එතුමා කියනවා මේ අපි ඔක්කොම පුරුණා කියනවනේ මේ රුපියල් 10000ක පරිවැඩිවීමක් සම්බන්ධයෙන්. හැබැයි ඇත්තටම රුපියල් 10000ක වැඩි වෙන්නේ කියන කාරණේ මතු වෙනවා. මොකද මේ 10000 ලැබෙනවා කියලා කියන අප්‍රේල් මාසේ. ඒතර අප්‍රේල් මාසේ මේක ලැබෙනකොට වැට් එක ගහලා ඉවරයි. ඊළඟට දැනට ඒ පරිවැඩිවීම තුල ඒ රාජ්‍ය සේවකයන්ට ලැබෙන මුදල හරියට ගණන් හදලා බැලුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ කර සභාපතිතුමනි. ඒ කියන්නේ දැනට ලබන දීමනාව 7800යි. 24 අයවැයෙන් 10000යි. ඒ කියන්නේ 10800ක් ලැබෙන්න ඕනේ. ජනවාරි වල ඒකෙන් 50%ක් දෙනවා. ඒ කියන්නේ 10800ෙන් 8900ක් දෙනවා. ඒ 8900ෙන් 7800ක් දැන්ටම ලැබෙනවා. එතකොට වැඩි වීම 1100යි. ඊළඟට WNOP එක අනත්තා ඒ අරමුදලේ පොලිය 6.8% වැඩි කළා. ඒ කියන්නේ 40,000 පඩි ගන්න කෙනෙක්ට 2400ක් ලැබුණා 3200ක් ලැබෙනවා. එතකොට ඒ කියන්නේ 1100ෙන් 800 අඩු වුණාම රුපියල් 300යි. ඇත්ත වැඩිවීම සංඛ්‍යාත්මක රුපියල් 300යි. ඒ 300 ලැබෙන්නේ වැට්ටකෙන් අපෙන්ම අය කරගෙන. අපෙන් විතර නෙවෙයි. මේ රටේ තියෙනවා විධිමත් සහ අවිධිමත් කියලා ආර්ථික දෙකක්. විධිමත් ක්ෂේත්‍රේ අවිධිමත් ක්ෂේත්‍රේ ඉන්නවා 70%ක් ගොවියා, කම්කරුවා, ත්‍රිවිලල වන අපේ මල්ලිලා, ඊළඟට ඉංජිනේරුවෝ වගේ උදවේ ඉන්නේ විධිමත් එකේ. ඒ විධිමත් අයගෙන් අරගෙන
කාලය අවසන් කරනවා.
අවිධිමත් ක්ෂේත්‍රේ තරගෙන අවසානයේ ඒකෙන් තමයි මේක ලබලා දෙන්නේ. ඒ නිසා කරු සභාපතිතුමනි මට මතකයි වරක් වර්තමාන ජනාධිපතිතුමා
කතා අවසන්
කරගන්න අවසාන වාක්‍ය වර්තමාන ජනාධිපතිතුමා වරක් මහින්ද රාජපක්ෂ මහත්තුමා මුදල් ඇමති කාලේ එතුමා අයවැය ඉදිරිපත් කළා. ඉදිරියට බහිනකොට මාධ්‍යයෙන් ඇහුවා මොකද්ද අයවැය ගැන කියන්න තියෙන්නේ කියලා. එතුමා කිව්වා මමනෝ පප්පනෝ ආපකන තුට්ටුනෝ කියලා. ඒ වෙලාවේ ඇත්තට මම නැත්තම් පප්ප හිටියා, පප්ප නැත්තම් මම හිටියා. එතුමා එදායි කියව කතාව අදට බලන්නේ අදරන් ඇත්තට සභාපතිතුමනි මම්මත් නැහැ, පප්පත් නැහැ, ආපකණ්ඩ තුට්ටුත් නැහැ. එසේ එදා එතුමා කියපු මම්මනෝ පප්පනෝ ආපකණ්ඩ තුට්ටු නැහැ කියන ඒ එතුමා එදා වැගේ කතාව එතුමාගේම අයවැය අද බලන්නේ කියලා මම කතාව අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.